प्रथमध्यानये त्रिविध कल्याण दशलक्षण कियला कोटसक तीयन बाव मितेक विस्तर कला एहिं प्रथमेम आदि कल्याणय ඊළඟට මජ්ජේ කල්යාණය කියන මේ කොටස් දෙක පිළිබඳව විස්තර කියලා දුන්නා. ඊළඟට තුන්වෙනි කොටස පරියෝෂාන කල්යාණය කියන එක ගැනයි විස්තර කරන්නට තියෙන්නේ. පරියෝෂාන කල්යාණය කියන්නේ අග යහපත් කියන එකයි. ඒකේ ලක්ෂණ හතරක් තියෙනවා කියලා කිව්වා. සම්පහන්සනා කියන එකයි පරියෝෂාන කල්යාණේ. සම්පහන්සනා කියන්නේ සතුටු වීම. මනවටද සතුටු වෙන්නේ තමන්ගේ භාවනා ගුණ දැකලා තේරුම් අරගෙන. කොහොමද සතුට ලැබෙන්නේ? තත්ත ජාතානං ධම්මානං අනිත්‍ති වත්තනට්ඨේන සම්පත අන්තන. ඒ ධ්‍යානයේ පහළ වෙන ධර්ම මොනවද? සමාධි ප්‍රඥා කියන ධර්ම. ඒ දෙක අනතිවත්තනේ කියන්නේ එකක් ඉස්සර වෙන්නේ පහු වෙන්නේ නැහැ. සමතාවේ පිහිටනවා. ඒකට කියන්නේ යුගනද්ධ වෙනවා කියලා. සමබරතාවේ පිහිටනවා. ඒ සමාධි ප්‍රඥා දෙක ප්‍රථම ධ්‍යානයේදී එකක් අනිකට ඉස්සර වෙන්නේ නැතුව එක බියේ බැඳි ගොන්්‍යවලක් මෙන් සමබරතාවේ සමතාවේ පිහිටනවා. එහෙම ධ්‍යානයේ පහළ වෙන සමාධි ප්‍රඥා දෙක සමතාවේ පිහිටලා තියෙනවා දැකලා සතුටටපත් වෙනවා. ඒක තමයි අග යහපත් කියන පරියෝෂාන කල්යාණේ පළවෙනි ලක්ෂණය. ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පහන්සන. ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ. මේ පංච ඉන්ද්‍රියංගේ ඒක රස භාවය. ඒ ඒක රස භාවයේ දකින කොටත්, ඒ ගැන දැනුම ඇති වෙන කොටත් සම්පහන්සනා කියන සතුට ඇති වෙනවා. මකද්ද මේ ඒක රස භාවයේ කියන්නේ? රස කියන වචනේ තේරුම යමක කෘත්‍ය කියන එකයි. ශ්‍රද්ධා, වීරිය, සමාධි, අති සමාධි, ප්‍රඥා කියන මේ පංච අංගය පස්සාකාරයක ක්‍රියා කරන පහ. නමුත් මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී පද්දනාම සමතාවේ පිහිටනවා. දැන් උදාහරණයක් වශයෙන් බැලුවොත් ඉඟුරු, කොත්තමල්ලි, බටු, කටුවල් බටු, ආඩතෝඩ කියන මේ පහ එකට දාලා තැඹුවාම පොදු රසයක් දැනෙනවා. ඒවා වෙන වෙන රස කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ අංග පහ එකම කෘත්‍යයකට යොමු වෙනම එකම සමතාවයෙන් යුක්තව කටයුතු කරනවා. අන්න ඒක තමයි ඒක රස භාවය කියන්නේ. ඒ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියංගේ ඒක රස භාවය දකිමින් සතුටටපත් වෙනම සම්පහන්සනා කියන්නේ ඒකයි. ඒ දෙවෙනි ලක්ෂණය. ඊළඟට තදූපග වීරිය සමවාහට්ඨාන්තේන සම්පහන්තන. ඒ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී ඒ ඉන්ද්‍රියංගේ ඒක රස භාවය පවත්වමින් ඒ වගේම සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන් සමතාවේ පවත්වමින් වීරිය සමතාවේ ඇතිවෙනවා. ඒ ධ්‍යාන අවස්ථාවේදී වීරිය සමතාවේ උමනා කරනවා. වීරිය වැඩි වුණත් එහෙම සමාධිය පිහිටන්නේ නැහැ. උද්දච්චයට යනවා. වීරිය අඩු වුණොත් එහෙම සමාධිය පිහිටන්නේත් නැහැ. කුසීතකමට උදාසීනකමට යනවා. මේ දෙකටම යන්නේ නැතුව වීරිය සමබරතාවයේ පිහිටන්නට ඕන. මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී ඒ සමාධි ප්‍රඥා බලටත් අද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේවටත් උවමනා ආකාරයට වීරිය සමතාවය පිහිටනවා. වීරිය සමබරතාවයේ පිහිටනවා. අඩු වැඩි නැතුව පිහිටා සිටිනවා. එහෙම වීරිය සමතාවේ පිහිටියහම ඒව වැටහෙනකොට සම්පහන්සනා කියන සතුට ඇති වෙනවා. මේ තුන්වෙනි ලක්ෂණය. ආසේවනට්ඨේන සම්පහන්සන. ආසේවනේ. මෙතන ආසේවනේ කියනකොට අදහස් කරන්නේ ප්‍රඥාවෙන් කෙරෙන ක්‍රියාවක්. අර සමාධි ප්‍රඥා දෙකේ ක්‍රියාකාරීත්වයත් ඊළඟට ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියංගේ ඒක රස භාවයත් වීරිය සමතාවයත් කියන මේව ප්‍රඥාවෙන් සේවනය කරමින් ඒවදිහා නුවණින් බලමින් ඒව තවත් හොඳින් ක්‍රියාත්මක වෙන හැටියට මෙතෙන්දි නුමන ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි ආශේවනේ කියලා කියන්නේ. ඥාන කෘත්‍ය කියලා එකට කියන්නේ. ඥාන කෘත්‍ය වශයෙන් ඒවා සේවනය වෙනවා. එතකොට යෝගාවචරයාට මේ සම්පහන්සනා කියන සතුට ඇති වෙනවා. ප්‍රථම ධානය පංචංග සමන්නාගතං පංචංග පහීනං ත්‍රිවිධ කල්යාණං දස ලක්ෂණං කියලා 23 ආකාරයක් පෙන්නුම් කළ. ඒ 23 ආකාරයේම දැන් විත්තර කරන්නට යෙදුණා. ඊළඟට මේ ධ්‍යානයක් උපදවාගත්ත නමුත් ඒ ධ්‍යානය හරියට සේවනය කරමින් ඒ ධ්‍යානයේ උපදින හැටි ඒ ක්‍රියාත්මක වෙච්ච හැටි දැනගෙන ඒ අනුව කටයුතු කරමින් ඕන ධ්‍යානයේ වැඩි වේලාවක් පවත්වා ගැනීමට. එහෙම නැතුව තමන්ට හිතුවට කරන්නට බැහැ. ඒකට උපමාවක් පෙන්නලා තියෙනවා. ඉස්සර තිබුණා වාලවේදී කියලා මේ දුනුමායන් අස්ලමට බෙදින්න පුරුදු වීමක්. ඒක විදලා විදලා පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන දුනුමායා මම මේ විදිහට දුන්න අල්ලගෙන මේ විදිහට පාදක නඹලා මේ විදිහට දුන්න මේ ප්‍රමාණයට ඇදලා මෙන්න මේ ආකාරයට හරබලා විද්ධහම හරියට ඉලක්කයට විදින්න පුළුවන් කියලා තේරුම් ගන්න. ඒ දුනුමායා ඉලක්කයට විදින්න පුරුදු වෙනකොට දුන්න අල්ලා ගන්න හැටි, අදින හැටි, ඇද්දකේ පැත්තට හරව ගන්න හැටි, පාදක නවන හැටි ඔක්කොම මතකයේ තබා ගන්නට ඕනේ. එතකොට තමයි වාලවේදී කියන අස්ලමට විදින්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ වගේ මේ සමාධි භාවනා කරන යෝගාවචරයත් තමන්ට ධානයක් පහළ වුණාම මේ අවස්ථාවේ මේ බඳු කාලයක මේ විදිහට ආහාර පාන අරගනිමින් මේ විදිය පුජ්‍යලයන් සේවනය කරමින් මෙහෙම කරනකොටයි මේ ධානයේ පහළ වුණේ කියලා හොඳට මතකේ තබා ගන්නවා. මතකේ තබාගෙන ඒ හැටියට කටයුතු කළාම තමයි එයාට ධානයට සමවදින්නට පුළුවන්කම ඇති වෙන්නේ. තම උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනම රජ්ජුරුවන්ට කෑම පිළියෙල කරන්න. ඔහුට කියන්නේ අරක් කැමිය කියලා. දැන් කෝකියා කියන තේරුම. ඔහු කෑම උයලා රජ්ජුරුවන්ට පිළියෙල කරලා දෙනවා. රජ්ජුරුව යම් යම් කෑම වර්ග රස බින්දිනවා. පදමට ලුණු දාලා ඇඹුල් දාලා එක එක විදිහට හදලා දුන්නහම යම් යම් කෑම වර්ගවලට රජ්ජුරෝ ඉතා ප්‍රිය කරනවා. මේ අරක් කැමියා ඒව මතක තියාගෙන නැමත නැමතත් ඒ රජ්ජුරුව ප්‍රිය කරන කෑම පිළියෙල කරලා දෙනවා. එතකොට රජ්ජුරුව බොහොම සතුටු වෙලා ඒ අරක් කැමියාට නොයෙක් පරිත්‍යාග කරනම ඔහුට ලාභ ප්‍රයෝජන ලබන්නට පුළුවන්. ඒ වගේ භාවනා යෝගියත් අහවල් අවස්ථාවේ මේ විදියට වාඩි වෙලා ඉන්නකොට මේ විදියට භාවනා කරනකොට මේ විදිය ආහාර පාන අරගෙන මේ විදිය පුජ්‍යලයන් සේවනය කරමින් ඉන්නකොට තමයි ධානයේ පහළ වුණේ කියලා ඒ ගැන කල්පනාව මතකේ තබා ගන්නට ඕන. ඒවා මතකේ තබාගෙන ධානයට සමවැදෙන්නට පුළුවන් ඉක්මනින් ධානයට සමවැදෙන්නට හදා ගන්න පුළුවන්. ඊළඟට මේ ධානයට සමවැදීමේ පිළිවෙලකුත් තියෙනවා. නිකං අපි හිතුවට එහෙම ධානයට සමවදින්න බෑ. සමවැදුනට ධානයේ පවතින්නේ නැහැ. දැන් උපමාවට පෙන්වුම් කරලා තියෙන්නේ ලස්සන නැති හැඩවැඩ නැති උයනට ගියාට රජ්ජුරුවෝ ඒ උයනේ සිතාලවාගෙන ඉන්නේ නැහැ. රජ්ජුරුවෝ නෙමේ කවුරු වුණත් උයනයකට උද්‍යානයකට ගියාම ඒක බොහොම ලස්සන නම් තමයි බොහෝ වේලාවක් කීවෙ ගත කරන්නේ. ඒ වගේ මේ භාවනා යෝගියත් සමාධියට විරුද්ධ ධර්මයන් ප්‍රහාණය කරමි. ඒ සමාධියට ධානයට සමවැදුනහම තමයි බොහෝ වෙලාවක්ේ සමාධියේ ධානයේ ඔහුට වාසය කරන්නට පුළුවන්. ඒක පූර්වක්‍රත්‍ය කරන්න වගේ පිළිවෙලක්. තමන් උපදමාගත්ත සමාධියට සමවදින්න ඕන. මෙච්චර වෙලාවක් සමාධියෙන් ඉන්න ඕනෑ කියන අදහස් ඇති කරගෙන තුනුරුවන් වන්දනමානන කිරීම ආදී කටයුතු සිද්ධ කළා. ඊළඟට මේ ධානයට සමාධියට විරුද්ධ ධර්මයන් පිළිබඳව කල්පනාමට අරගෙන ඒව ගැන භාවනා කිරීමෙන් නොවේ හිතින් හිතලා ඒව අයින් කරන්නට ඕන. කොහොමද මේ ධ්‍යාන සමාධිවලට ප්‍රධාන බාධක තමයි නීවරණ කියන ඒවා. ධ්‍යානයක් උපදවා ගත්තහම නීවරණ යටපත් වෙලා යනවා. නමුත් මේ අවස්ථාවේදී හිතින් හිතලා ඒව තවත් ඈත් කරන්නට ඕන. කාමච්ඡන්දය. කාමච්ඡන්දේ තියෙන ආදීනව සලකල ඒකට විරුද්ධ පිළිකුල ආදී දේවල් කේශාලෝමානකාදී ඒ විදිහට එහෙම නැත්නම් පරම ප්‍රතික්කූලය ඊතාත්ම පිළිකුල් බව ශරීරයේ සිහිපත් කරගනිමින් කාමච්ඡන්දේ කියන එක හිතෙන් ඈත් කරන්නට ඕන. ඊළඟට තව විරුද්ධ ධර්මයක් තමයි ව්‍යාපාදේ කියන එක. ව්‍යාපාදයේ ද්වේෂයේ ආදීනව සලකා ගනිමින් ඒකත් හිතෙන් අයින් කරන්නට ඕන. යටපත් කරන්නට ඕන. ව්‍යාපාදයේ තරහ කියන එක නිසා මේ සත්වය මනුෂ්‍ය පමණක් නෙමේ මහත් දුකටපත් වෙනවා. බොහෝ ආදීනව ඇති එකක්. තමන්ට අහිත පිණිස, අනුන්ට අහිත පිණිස, තමන්ට හා අනුන්ට අහිත පිණිස පිළිපදිනවා. මහත් වූ මානසික දුක් වේදනා වලට පත් වෙනවා. මේ විදිහට ව්‍යාපාදේ ආදීනව සලකමින් ඒ ව්‍යාපාදයක් සිතින් අයින් කළා දාන්න ඕන, යටපත් කළා දාන්න ඕන. ඒ ආගෙම ශරීරයේ ඇතිවෙන අමාරුකම් රිදුම් කැක්කුම් වැනි දේවල් පස්සද්ධිය කියන එක අරමුණු කරමින් ඒව ඈත් කරන්නට ඕන. ආරම්භක ධාතු කියන වීර්ය අධිෂ්ඨාන කරමින් උදාසීනකම් ආදිය හිතෙන් අයින් කරන්නට ඕන. තව ඉතින් උද්ධච්ච කුක්කුච්ච ආදී සමාධියට විරුද්ධ ධර්මයන් සේරම අයින් කළා හිත සුද්ධ කරගන්නට ඕන. ඊට පස්සේ තමයි අදිස්ථාන කරලා මං මෙච්චර වෙලාවක් භාවනා කරලා උපදවාගත්ත සමාධියෙන් වාසය කරනම කියලා අදිස්ථාන කරලා ඒ සමාධියට සමවදින්නේ, ධ්‍යානයට සමවදින්නේ. එහෙම කළාම තමන් බලාපොරොත්තු වෙන ආකාරයට බලාපොරොත්තු වෙන කාල සීමාවක් ඒ ධ්‍යානයේ රැඳී සිටීමට පුළුවන් වෙනවා. මෙහෙම නැවත නැවතත් තමන් උපදවාගත්ත සමාධියට ධ්‍යානයට සමවදිමින් ඒක හොඳට ප්‍රගුණ කරන්නට ඕන, සේවනය කරන්නට ඕන. එතකොට තමන් සිතූ කාල සීමාවක් ඒ ධ්‍යානයෙන් සමාධියෙන් වාසය කරන්නට පුළුවන්කම ඇති වෙනවා. දැන් මේ ප්‍රථම ධ්‍යානය තමයි උපදවාගෙන තියෙන්නේ. ඒ ප්‍රථම ධ්‍යානය උපදවාගත්ත යෝගාවචරය ඒ තමන් උපදවාගත්තු ප්‍රථම ධ්‍යානය ඉතා හොඳින් ප්‍රගුණ කරගන්නට ඕන. ඒක හොඳට සේවනය කරන්නට ඕන. එහෙම කරලා තමයි ඊළඟට බලාපොරොත්තු වෙනවා නම් දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට කටයුතු කරන්න. එහෙම නැතුව සමාධියක් ධ්‍යානයක් උපදවාගත්තු පමණින් ප්‍රථම ධ්‍යානයේ උපදවාගත්තු පමණින් දෙවෙනි ධ්‍යානය ගැන කල්පනා කරලා ඒ පැත්තට කටයුතු කළොත් ඒක අසාර්ථක ව්‍යායාමයක් වෙනවා. සමහර විට තමන් උපදවාගත් ධ්‍යානයත් පිරිහිලා යන්න පුළුවන්, බලාපොරොත්තු වෙන එකත් නොලැබෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේකට හොඳ උපමාවක් පෙන්වලා තියෙනවා. පර්වතයක වාසය කරනවා දෙනක්. මේ දෙන කල්පනා කරනවා, මම මේ කන්ද පහලට ගිහිල්ලා මීට කලින් නොකෑ තනකන්නට ඕන, නොබිව් පැම්බෙන්නට ඕන කියන. මෙහෙම කල්පනා කරලා කන්දෙන් බහින්න පහලට බහින්න සූදානම් වෙනවා. මේ දෙන අව්‍යක්තයි තේරුමක් නැති දෙනක්. ඒ නිසා ඉස්සරහ පාදක හරියට සකස් කළ සත්‍යමත්ව තබාගන්නේ නැතුව පිටුපස පාදක ඔසවනවා. එතකොට මොකද වෙන්නේ? ඉස්සරහ පාදක හරියට තබල නැති නිසා මේ දෙන කන්දෙන් පහළට පෙරලිලා යනවා. නොකෑ තනකන්නවත් නොබිව් පැන්බොන්නවත් ඒ දෙනට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ධ්‍යානයක් උපදවාගත්ත යෝගාවචරයා ඒ තමන් ලබාගත් ධ්‍යානයේ ශක්තිමත් කරගන්නේ නැතුව ප්‍රගුණ කරගන්නේ නැතුව ඊළඟ ධ්‍යානයට යන්න ඕන කියලා කටයුතු කළොත් අර දෙනට වෙච්ච දේ වගේ තමයි පෙරහිලා යන. තමන් උපදවාගත් එක ඒකත් පිරිහෙන. ලබන්න බලාපොරොත්තු වෙන එකත් පිරිහෙන. ඥානවන්ත දෙන ඉස්සරහ පාදක හොඳට ශක්තිමත්ව ලෙස්සන්නේ නැතුව කියලා පස පාදක ඔසවනවා. ඒ දෙන කන්දෙන් පහළට පෙරලෙන්නේ නැහැ. නියම ක්‍රමානුකූලව මේ කටයුත්ත කළා තියෙන්නේ. මේ විදිහට මේ දෙන කන්දෙන් පහළට බැහැලා නොකෑ තනකනම නොබිව් පැන්බොන. ඒ වගේ යෝගාවචරයා ප්‍රථම ධ්‍යානයේ උපදවාගෙන ඒක උපදවාගත්තු ගමන් මන් දැන් දෙවෙනි ධ්‍යානයත් උපදවා ගන්න ඕන කියලා එහෙම යන්නේ නැතුව ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඒක හොඳට සේවනය කරලා හොඳට ප්‍රගුණතාවයට පත් කරගෙන අවසන් වෙලා ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය ගැන කල්පනා කරන්නට තියෙන්නේ. ඒ විදිහට කටයුතු කළාම ඒ යෝගාවචරයාට දෙවෙනි ධ්‍යානය උපදවා ගන්නට පුළුවන්කම ඇති වෙනවා. මේක තමයි සමාධිය උපදවාගෙන ඊළඟ සමාධියට යාමේ පිළිවෙල. මේ පිළිවෙලට නොගිහිල්ලා නොපිළිවෙලට වැරදි හැටියට ගියොත් එහෙම ප්‍රථම ධ්‍යානයේ උපදවාගත් යෝගාවචරයාට දෙවෙනි ධ්‍යානයේ උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ ධ්‍යානයක් සමාධියක් උපදවා ගත්තහම ඒක තමන්ට අවනත කර ගන්නට ඕන. ඒකට කියනවා වශී කරනවා කියලා. දැන් වශී කරනවා කියන්නේ වශී කරගන්නවා කියන්නේ කවුරු හරි තමන් කියන හැටියට වැඩ කරන්න, තමන් කියන වචනෙට නැමෙන්න හදාගන්න එකයි. ඒ වගේ සමාධියක් ධ්‍යානයක් උපදවා ගත්තාම ඒක වශී කරගැනීමේ තමන්ට අවනත කරගැනීමේ තමන්ට කීකරු කරගැනීමේ පිළිවෙලක් තියෙනවා. ඒ ගැන පස් ආකාරයක් තියෙනවා. ඒකට කියනවා පංච වසීතා කියලා. ආවජ්ජන වසී, සමාපජ්ජන වසී, අදිඨාන වසී, වුට්ඨාන වසී, පච්ච වෙක්ඛන වසී කියලා. ඒ ධානයේ සමාධිය තමන්ට අවනත කරගැනීමේ ආකාර පහක් තියෙනවා. ආමජ්ජන වසී කියලා කියන්නේ ඒ ධානයේ තියෙන අංග නැවතත් ආවර්ජනය කිරීම මතකයට ගැනීම. ප්‍රථම ධානයේ ගැන බැලුවාම විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අංග පහක් තියෙනවා. ධානයට සමවැදිලා ටිකක් ධානයෙන් ඉඳලා කාලය නියම කරගෙන ඊට පසුව මේ ධානාංග කියන ඒවා ආවර්ජනය කරන්න පුළුවන්. කොහොමද? විතර්කය. විතර්කය ආවර්ජනය කරනවා. ආවර්ජනය කරනවා කියන්නේ මතකයට ගන්නවා. අපි උදාහරණයක් වශයෙන් මුලින්ම අපි හිතමු විනාඩි 5ක් විතර ඒ විතර්කේ මතකයට ගන්නවා, ආවර්ජනය කරනවා. අපිට ඒක කරන්න බෑ, ඒකේ නම කියන්න නැතුව. විතර්කේ විතර්කේ කියලා නම කියමින් ඒක නැවත නැවතත් තමන්ගේ හිතේ උපදින්න සලස්සනවා. ඊළඟට විචාරය. ඊළඟට ප්‍රීතිය, ඊළඟට සුඛය, ඊළඟට ඒකාග්‍රතාවය. දැන් විනාඩි 5ක් විතර මේ එකක් මතකයට ගත්ත, ආවර්ජනය කළා. ඒක ටිකක් පුරුදු වුණාම විනාඩි 4ක් විතර එකක් ආවර්ජනය කරනවා. ඊළඟට විනාඩි 3ක් විතර ආවර්ජනය කරනවා. ඊළඟට විනාඩි 2ක් විතර එකක් ආවර්ජනය කරනවා. ඊළඟට විනාඩියක් විතර එකක් ආවර්ජනය කරනවා. එහෙම ආවර්ජනය කරමින් විතර්කේ ආවර්ජනය කරනවා, මතක් කරනම විචාරයේ ආවර්ජනය කරනවා, ප්‍රීතිය ආවර්ජනය කරනවා, සුඛය ආවර්ජනය කරනවා, ඒකාග්‍රතාවේ ආවර්ජනය කරනවා. ඊළඟට තත්පර 30ක් විතර. මේක පුරුදු වෙනකොට කාලය අඩු කරන්නට ඕන. ඊළඟට තත්පර 10ක් විතර. එකක් ආවර්ජනය කරනවා. ඊළඟට තත්පර 5ක් විතර. ඊළඟට එක සමාධි අංගයක් එක වරක් පපණක් ආවර්ජනය කරනවා. එහෙම ආවර්ජනය කළා මතකයට අරගෙන පුරුදු වුණාම මේ පහම එකවර මතකයට ගන්න පුළුවන්, ආවර්ජනය කරන්න පුළුවන්. ඒක හොඳට ප්‍රගුණ කරගත්තාම මතකයට ගන්නකොට, ආවර්ජනය කරනකොට ෂණේකින් තත්පරයකින් වගේ මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ හිතේ පහළ වෙනව, ආවර්ජනය වෙනවා. මෙන්න මේ විදිහට පුරුදු කිරීම ප්‍රගුණ කිරීම තමයි ආවජ්ජන වසී කියන්නේ. ඒව ප්‍රගුණ කිරීමේ තේරුම තමයි මේ තමන් උපදවාගත් ධානයේ සමාධිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම. ආමජ්ජන වශයෙන් ළඟට සමාපජ්ජන වශයෙන් ඉතා ඉක්මනින් සමාධියට ධානයට සමවදින්න පුරුදු කිරීම මේ හිතන කොටත් තත්පරයකටත් වැඩිය අඩු කාලයක් තුළ යන්තම් හිතන කොටමත් මේ ධානයට සමවදින්න පුළුවන් මේ විදිහට ඉතා ඉක්මනින් ෂණයකින් ධානයට සමවදින්න සමාධියට සමවදින්න පුරුදු කිරීම තමයි සමාපජ්ජන වශයෙන් කියලා කියන්නේ ඊළඟට අදිඨාන වශයෙන් ඒ තමන් උපදමාගත් ධානය සමාධිය ඉතාමත්ම දිග්ග වේලාවක් හෝ ඉතාමත්ම අඩු වේලාවක් හෝ පවත්වා ගැනීමේ ශක්තිය අදිඨාන වශයෙන් දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් විනාඩි 5ක් සමාධිය ධානයේ ඉන්නවා කියලා අදිෂ්ඨාන කළා ඒ විනාඩි 5 ඉන්නවා ඊළඟට විනාඩි 10ක් ඉන්නා කියලා වැඩි කළා ඉන්නවා ඊළඟට 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් මේ විදිහට පැයක් විතර ඉන්නවා කියලා අදිෂ්ඨාන කළ හැම ඉන්නවා ඊළඟට මේක විනාඩි 5න් 5 හෝ අඩු කරගෙන යන විනාඩි 55ක් 50ක් 45ක් 40ක් කොහොම විනාඩි 5ට එනකන් අඩු කරනවා මෙහෙම අඩු කරමින් වැඩි කරමින් සමාධියට සමවැදිලා හොඳට ප්‍රගුණ කරන්නට ඕන එහෙම ප්‍රගුණ කළාම තමන් හිතෝ පමණට වැඩි වේලාවක් ඉන්නත් පුළුවන් ඊළඟට අඩු වේලාවක් විනාඩි 5ක් නෙමේ විනාඩි 4ක් 3ක් 2ක් 1ක් තත්පර 30ක් තත්පර 10ක් තත්පර 5ක් ওই විදිහට ඉතා සුළු කාලයක් වුණත් ධානයට සමවැදිලා වහා නැගී සිටින්නට පුළුවන් මේ විදිහට තමන් කැමති වෙන ආකාරයට ඊටාම අඩු කාල සීමාවක් ඊටාමත්ම වැඩි කාල සීමාවක් ඒ සමාධිය පවත්වා ගැනීම ධානයේ පවත්වා ගැනීම තමයි අදිඨාන වශයෙන් කියලා කියන්නේ ඊළඟට බුද්ධාන වාසී වහා මේ සමාධියෙන් නැගී සිටීම තමන් හිතුව වෙනවටම වහාම සමාධියෙන් නැගී සිටීම බුද්ධාන වාසී කියලා කියන්නේ ඒකත් හොඳට පුරුදු කළාම අප හිතමු පැය භාගයක් සමාධියෙන් ඉන්නවා කියලා හරියට මේ පැය භාගයෙන් සමාධිය අවසන් වෙනවා ධානයේ අවසන් වෙනවා අප හිතමු විනාඩි 10ක් ධානයෙන් සමාධියෙන් ඉන්නවා කියලා හරියටම විනාඩි 10ෙන් ඒ සමාධිය අවසන් වෙනවා ඒකෙන් නැගී සිටිනවා මේ විදිහට මේ අදිඨාන වශයෙන් බුද්ධාන වශයෙන් කියන දෙක තේරුම් ගැනීමට පුංචි කතාවක් කියනවා ඒක තමයි බුද්ධ රක්ඛිත තෙරුන් වහන්සේගේ කතාව උන්වහන්සේ උපසම්පදා වෙලා අවුරුදු 8යි. තේරම්බත්තල මහාරෝහණ ගුත්ත තෙරුන් වහන්සේ. උන්වහන්සේ ලෙඩ වෙලා උන්වහන්සේ බලන්න ආව තිහක් පමණ ඉරිදිමත් භික්ෂූන් වහන්සේලා මධ්‍යයෙහි හිටියා. මේ මහාරෝහණ ගුත්ත තෙරුන් වහන්සේට අපවපස්ථාන කරන්නේ නාගරාජෙක්. ඉතින් මේ නාගරාජයාම අල්ලගන්න කියලා ගුරුලෙක් අහතේ පියාසර කරමින් වහාම ආවා. ගුරුලගේ ප්‍රධාන ආහාරයක් නේ නාගය. ඉතින් දැන් කිට්ටුවටම එනවා. අනෙක් හිටපු ඉර්ධිමත් ස්වාමීන් වහන්සේලාට අර වහාම සමාධියට ධානයට ඉර්ධියට සමවැදීමේ නැගිටීමේ ශක්තිය තිබිලා නැහැ. මේ පොඩි හාමුදුරුව බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ ෂණයකින් අදිස්ථාන කළ ඒ තමන් තුමනා කරන ඉර්ධිය වලට යොමු කරලා මහා පර්වතයක් මබල ඒකේ ගල් ගුහාවක් මබල මේ නාගරාජයාව අරගෙන අර ගල් ගුහාව ඇතුළට ගියා. මේක තත්පරයකින් හමාරකින් වෙච්ච වැඩක්. උන්වහන්සේ ඒ විදිහට මේ ධ්‍යාන ප්‍රගුණ කළා තියෙනවා. වහාම ඉතා සුළු කාලයක් හෝ ඒවා පවත්වා ගැනීමට වැඩි කාලයක් හෝ වහාම ධානයට සමවැදීමට වහාම ධානයෙන් නැගී සිටීමට මුගලන් මහතෙරුන් වහන්සේ වගේ ඒව හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. අන්න එහෙම ප්‍රගුණ කිරීම තමයි මේ වශීතාවය කියන්නේ. දැන් හතරක් කිව්වා. පස්වෙනේක පච්ච වෙක්කන වශයෙන් කියලා ප්‍රත්‍යවේක්ෂා කිරීම. ධානයක් උපදවා ගත්තනම් ඊළඟට ධානයට සමවැදුනනම් ධානයෙන් නැගී සිටියහම අර ධානයේ තියෙන අංග නවතත් හිතට ගලා එන්න පටන් ගන්නවා. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ ඒකයි. මුලින්ම කියාපු ආවර්ජන වශයෙන්දී ඒ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ වෙනවා. මේක ඉතා කුඩා වෙනසක් පමණයි තියෙන්නේ. ඒ ආවර්ජන වශයයි පච්චවෙක්ඛන වාසියයි කියන මේ දෙකම බොහෝ සෙයින් සමානත්වයට යනවා. මේ විදිහට මේ සමාධිය ධ්‍යානය පස්සාකාරයකින් ප්‍රගුණ කරගන්න වැඩි දියුණු කරගන්නට ඕන. අන්න ඊට පස්සේ තමයි දෙවෙනි ධ්‍යානය පිළිබඳව කල්පනා කරන්න. දැන් පළවෙනි ධ්‍යානය හොඳට ප්‍රගුණ වෙලා තියෙන බව තේරුම් ගියහම දෙවෙනි ධ්‍යානය උපදවා ගැනීමට කටයුතු කරන්නට ඕනේ. දෙවෙනි ධ්‍යානයේ උපදවා ගැනීමට කටයුතු කරනවා නම් පළවෙනි ධ්‍යානයට වැඩි වැඩියෙන් සමවැදී සිටීමේ අදහස අත්තර දාන්න ඕන. පළවෙනි ධ්‍යානයට නැවත නැවත සමවදින්න වුණොත් දෙවෙනි ධ්‍යානයට යාම ප්‍රමාද වෙනවා. ඒ නිසා ඒක ටිකක් ගාද්දුරට අඩු කරලා දෙවෙනි ධ්‍යානය ගැන අපේක්ෂාව තබාගෙන තමන්ගේ භාවනා මානසිකාරයේ පවත්වන්නට ඕන. මේ ආනාපාන සති සමාධිය පිළිබඳවමයි අපි මෙතෙක් විස්තර කළේ. අර ආනාපාන සතියේදී පහළ වෙන නිමිති ආදිය දකිමින් ඊටාම පිරිසිදු සිහියෙන් යුක්තව භාවනාරමණේ හිත පිහිටවා ගැනීමෙන් තමයි මේ මාර්ගය යන්න පුළුවන්කම ඇති වෙන්නේ. පළවෙනි ධ්‍යානයේ විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහකින් යුක්තයි. දෙවෙනි ධ්‍යානයේ උපදවා ගැනීමට මෙහෙම භාවනා කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට මේ ප්‍රථම ධ්‍යානයේ තිබෙන විතරක විචාරාදී අංග තමන්ට මහා කරදරයක් හැටියට සැලකෙනවා. ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ධ්‍යානයේ අවසන් වුණාම විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ දිගටම හිතේ ගලා යන්නට පටන් ගන්නවා. එතකොට මේ විතරක විචාර දෙක මහ ගොරෝසු හැටියට ආධාරික හැටියට තමන්ගේ භාවනාවට මහ කරදරයක් හැටියට වැටහෙනවා. විතරකය කියන්නේ අරමුණට නැංවීම, විචාරය කියන්නේ අරමුණේ ක්‍රියා කරවීම. දැන් අපි භාවනා කරනකොටත් අරමුණු මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනවා කියන්නේ විතරකේ තමයි. එතන විතරක විචාර දෙකම තියෙනවා. අපි හැමදාමත් මේ මෙනෙහි කරනවා. මේක ඉවරයක් නැති එකක් වාගේ. මේ මෙනෙහි කරනවා කියන එක මහ කරදරයක්. විතරක විචාර දෙක මහා කරදරයක් කියලා හිතෙනවා. ඒක හිතෙන් අයින් කර දාන්න තමයි කල්පනාවල් ඇති වෙන්නේ. මෙහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට මේ විතරක විචාර දෙක ඊතාත්ම හිතට වද දෙන්නක් වෙනවා. මෙහෙම ක්‍රමයෙන් යනකොට ඒ විතරක විචාර දෙක හිතෙන් ඈත් වෙලා යනවා. විතරක විචාර නැති වෙනවා කියන්නේ ඒකයි. දැන් විතරක විචාර කියන දෙක විතරකයෙන් අරමුණට නංවනම විචාරයෙන් ඒ අරමුණේම ක්‍රියා කරවනවා. දැන් භාවනා කළා කළා හිත හොඳට අරමුණේ පුරුදු වෙලා නිසා අමුතුවෙන් අරමුණට නැංගුවේ නැති වුණත් નિરાයාසයෙන් හිත භාවනා අරමුණේ පිහිටනවා. ඒ නිසා විතරක විචාර දෙක අවශ්‍ය නැහැ. මේ දෙක හොඳටම යටපත් වෙලා ගියහම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන අවිතක්කං අවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං කියන මේ දෙවෙනි ධ්‍යානයේ පහළ වෙනවා. ඒක තියෙන්නේ විතරක විචාර නැහැ, ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුන විතරයි. පළමු ධ්‍යානයේ කියා දුන්නු හැටියට මේ දෙවෙනි ධ්‍යානයේ උපදමා ගත්තහම ඒ දෙවෙනි ධ්‍යානය අර කලින් කියන ලද ආකාරයට ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන බුද්ධාන පච්චවෙක්ඛන කියන පස්සාකාරයකින් වශීතාවයට පත් කරන්නට ඕන. හොඳට වශීතාවයට පත් කරගෙන තමයි ඊළඟ තුන්වෙනි ධ්‍යානය ගැන කල්පනා කරන්නේ. එහෙම ප්‍රගුණ කරන්නේ නැතුව වශීභාවයට පත් කරන්නේ නැතුව තුන්වෙනි ධ්‍යානය ගැන කටයුතු කළොත් පිරීමට පත් වෙනවා. ඒ නිසා ප්‍රථම ධ්‍යානය ඉතාම හොඳින් වශී කරගන්නට ඕන. ප්‍රථම ධ්‍යානය ඉතා හොඳින් වශී කරගෙන දෙවෙනි ධ්‍යානය පහළ කරගත්තා නම් ඒ දෙවෙනි ධ්‍යානයත් ඉතාම හොඳින් වශී කරගෙන තමයි තුන්වෙනි ධ්‍යානය පිළිබඳව කටයුතු කරන්නට තියෙන්නේ. ඊළඟට දෙවෙනි ධ්‍යානයේ උපදවාගත්ත යෝගාවචරය ඒ ධ්‍යානය හොඳින් ප්‍රගුණ කරගනිමින් ඒ ධ්‍යානයට සමවැදීමේ අපේක්ෂාව අඩු කරලා ඊළඟ ධ්‍යානයේ ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්නට ඕන. ඊළඟ ධ්‍යානයේ තමයි තුන්වෙනි ධ්‍යානය. තුන්වෙනි ධ්‍යානය දැන් දෙවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුනක්. තුන්වෙනි ධ්‍යානයේ උපදවා ගැනීම අපේක්ෂාවෙන් දෙවෙනි ධ්‍යානයේ හොඳට භාවනා කරලා ඒක ප්‍රගුණ කරගෙන ඒ තුන්වෙනි ධ්‍යානයට අපේක්ෂාව තබලා භාවනා කරනකොට ඒ සමාධි අංගවන ප්‍රීතිය මහා ගොරෝසු එකක් මහත් කරදරකාරී එකක් වාගේ වැටෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය හරිම ගොරෝසුයි. ඉතින් මෙහෙම මේ ප්‍රීතිය මහත් ගොරෝසු එකක් බව වැටෙන්න පටන් ගත්තාම දෙවෙනි ධ්‍යානයෙන් නැගී සිටියාම ඒ ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂා වෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ තුන හිතේ ගලා යන්න පටන් ගන්නවා. ප්‍රීතිය හිතේ පහළ වෙනකොට මහා අමාරුවක් වාගේ වැටෙනවා. හිතට කාටදක මහා අපහසුයක් මේ ප්‍රීතිය පහළ වෙනවා කියන එක. ප්‍රීතිය නැත්නම් හොඳයි කියන කල්පනාවල් ඇති වෙනවා. එහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය මහා කරදරයක් හැටියටම හිතෙනවා. හිතේ පහළ වෙන එකත් මහා දුකක් මහා බාධාවක් කියලා හිතෙනවා. එහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට මේ ප්‍රීතිය හිතෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. අඩු වෙලා යන්න පටන් ගන්නවා. ප්‍රීතිය හිතේ ඉපදීම අඩු මට්ටමකට යනවා. හැම නැවතත් නැවතත් භාවනා කරගෙන යනකොට ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධ්‍යානයේ පහළ වෙනවා. මේ ධ්‍යාන පළවෙනි ධ්‍යානයට වැඩිය දෙවෙනි ධ්‍යානය ඉතාම ප්‍රණීතයි ශාන්තයි මధుරයි. ඊළඟට දෙවෙනි ධ්‍යානයට වැඩිය තුන්වෙනි ධ්‍යානය ඉතාමත්ම ශාන්තයි ප්‍රණීතයි මధుරයි. දැන් යෝගාවචරය තුන්වෙනි ධ්‍යානයත් උපදවා ගන්න. තුන්වෙනි ධ්‍යානයේ උපදවාගෙන ඒ ධ්‍යානයත් මුලින් කී ආකාරයට නැවත නැවතත් ඉතා හොඳින් ප්‍රගුණ කරන්නට ඕන. ආවජ්ජන සමාපජ්ජන අදිත්‍ථාන වුත්ථාන පච්චවෙක්ඛන කියන මේ පස්සාකාරයෙන් නැවත නැවතත් හොඳට ප්‍රගුණ කරන්නට ඕන. මෙහෙම ප්‍රගුණ කරලා තුන්වෙනි ධ්‍යානයට සමවදිමින් ඒක තමන්ට හොඳට වශී කරගෙන තමන්ට උමනා හැටියට උමනා වෙලාවක් ඉන්න උමනා වෙලාවට නැගී හිටින්න ෂණේකින් ධ්‍යානයට සමවදින්න ෂණේකින් ධ්‍යානයෙන් නැගී හිටින්න මේ වගේ හොඳට ප්‍රගුණතාවයට පත් කරගන්න. එහෙම ප්‍රගුණතාවයට පත් කරගෙන ඊළඟට තමයි හතරවෙනි ධ්‍යානයේ සඳහා කටයුතු කරන්නට තියෙන්නේ. හතරවෙනි ධ්‍යානයේ ලබා ගැනීම අපේක්ෂාවෙන් දැන් භාවනා කරනවා. තුන්වෙනි ධ්‍යානයට සමවැදී සිටීමේ කාලය අඩුම කළා දමලා හතරවෙනි ධ්‍යානයේ ලබා ගැනීම අපේක්ෂාවෙන් තමයි දැන් භාවනා කරන්න තියෙන්නේ. මෙහෙම නැවත නැවතත් භාවනා කරගෙන යනකොට ඒ තුන්වෙනි ධ්‍යානයේ තිබෙන සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකෙන් සුඛය මහත් ගොරෝසු ඕලාරික රළු එකක් හැටියට වැටහෙනවා. ඒ සුඛය තමන්ගේ සමාධියට ධානයට මහත් බාධාවක් හැටියට වැටෙන්න පටන් ගන්නවා. තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා නැගී ඉන්නකොට සුඛ ඒකාග්‍රකා කියන දෙක පහළ වෙනවා. ඒ සුඛය පහළ වෙනකොට මේක මහා කරදරයක්. හිතට කයට මහා බාධාවක් අවහිරයක් වගේ වැටහෙනවා. දැන් සුළං පාරක් වදිනකොට ඉතාම සුවදායකයි. සිහිල් සුළං පාරක් වදිනකොට ඉතාමත්ම සුවේදායකයි. මේ හතරවෙනි ධ්‍යානයට පැමිණීමට භාවනා කරන යෝගාවචරයාට ඒ සිහිල් සුළං පාරක් වදින එකගේ සුවදායක නෙමෙයි ඉතාමත්ම අපහසුතාවයක්. මේ විදිහට සුඛය කියන එක භාවනා යෝගියාට මහත් කරදරයක් බාධකයක් හැටියට කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒ සුඛය කියන එක ටිකෙන් ටික ඈත් වෙන්නට පටන් ගන්නවා. මේ සුඛය කියන එක නැතිනම් ඊටාම සුවයක් කියලා ඒ යෝගාවචරයාට කල්පනා වෙනවා. මෙහෙම භාවනා කරගෙන යාමේදී බුදුරජාණන් වහන්සේ වදාළ උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති කියන ආකාරයට උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධ්‍යානය කියන එක පහළ වෙනවා. හතරවෙනි ධ්‍යානය උපේක්ෂාවෙන් යුක්තයි. එන් ධ්‍යානාංග පහක් තියෙනම විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා මේ අංග පහෙන් හතරක්ම දැන් ගෙවිලා ගිහිල්ලා අයින් වෙලා ඉතිරි වෙලා තිබෙන්නේ උපේක්ෂාම පමණයි. උපේක්ෂාව ඊතාත්ම සියුම් මිහිරි අවස්ථාව. දැන් සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවා. දුක කියන එකත් කාටත් වැටෙනවා. සැප කියන එකත් කාටත් වැටෙනවා. මේ උපේක්ෂාව කියන එක මේ සැපේටද දුකටද අයිති වෙන්නේ? මේ උපේක්ෂාව ශාන්ත බැවින් අයිති වෙන්නේ සැපයට. උපේක්ඛා සන්තත්තා සුඛමිච්ඡේව බුත්තා. උපේක්ෂාව ශාන්ත බැවින් සැපයයි කියලම දේශනා කරලා තියෙන එක සැපයට අයිති වෙන්නේ. ඊතාත්ම මధుර මිහිරි සුවය තමයි උපේක්ෂාත් සුවය. මේ ලෝකේ තියෙන අන්තිම ඉහළ මුදුන් පැමිණි ලෞකික සුවය තමයි උපේක්ෂා සුවය කියලා කියන්නේ. ඒ උපේක්ෂා සුවය ලැබෙන්නේ චතුර්ථ ධානයේ කියන සතරවෙනි ධානයේදී. මේ සතරවෙනි ධානයේදී ආස්වාද ප්‍රාස්වාද සම්පූර්ණේම නොදැනීම යනවා. විශේෂත්වය ඒකයි. කොහොමවත් ආස්වාද ප්‍රාස්වාද දැනෙන්නේ නැහැ. ඊළඟට මේ සතරවෙනි ධ්‍යානයට ආනිඤ්ඤ සමාධි කියලත් නමක් තියෙනවා. කම්පනයට පත් වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. හරියට මේ සතරවෙනි ධ්‍යානයට සමවැදුනහම බාහිර ශබ්දයක්වත් ඒ යෝගාවචරයාට ඇහෙන්නේ නැහැ. ඒ තරම්ම හිත එකඟ වෙලා ශක්තිමත් වෙලා නිසල භාවයටපත් වෙලා නොසැලෙන ආකාරයටපත් වෙලා පවතිනවා. උපේක්ෂා වශයෙන් ඒක අතිමිහිරි අතිමధుර ඊතාත්ම ශාන්ත ප්‍රණීත සුවයක් බවටපත් වෙනවා. ආනාපාන සමාධි භාවනා කර්මස්ථානයේ මූලික කටයුතු ටික මෙතනින් අවසන් වෙනවා. ඊළඟට සල්ලක්කන විවට්ටන පාරිශුද්ධි කියන මේ අර භාවනා කර්මස්ථානයේ කියා දුන්නු හැටියට ඒව තමයි ඉතිරි වෙලා තියෙන්නේ. දල වශයෙන් සලකනකොට විදර්ශනාවට බැහැලා නාම රූප ධර්මයන් වෙන් කරගෙන ඒ විදිහට සප්ත විසුද්ධි ක්‍රමයට ගිහිල්ලා අවසානයේදී ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අන්තිම කෙළවරට ගිහිල්ලා ලෞකික පැත්තෙන් මැදිලා ලෝකෝත්තර පැත්තටපත් වෙනම ඒක තමයි සල්ලක්කන විවට්ටන පාරිසුද්ධි කියන මේ වචන වලින් සඳහන් වෙන්නේ. එතකොට මේ සමාධියේ ආනාපාන සති භාවනා කර්මස්ථානයෙන් ලැබෙන ප්‍රතිඵලයේ ඔන්න ඔය විදිහයි කියලා පුරාණ ආචාර්යවරු අපට විස්තර කළා කියලා තියෙනවා. ඊළඟට තව කාරණයක් කියා දෙන්නට ඕන. මේ සමාධියේ වැඩීමෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා. මේ බුද්ධ ශාසනයේ සමහර කෙනෙක් සමාධියේ වඩනම නිරෝධ සමාපත්තියට සමවැදීමේ බලාපොරොත්තු වෙනවා. ඒතනත්තාගේ සමාධිය නිරෝධ සමාපත්තියට සමවැදීම ආනිසංස කොටගෙන පවතිනවා. සමහර කෙනෙක් මේ ලෝකේ සමාධියේ වඩනම බඹලව ඉපදීමේ අපේක්ෂාවෙන්. ඒතනත්තාගේ සමාධිය බඹලව ඉපදීම ආනිසංස කොටගෙන පවතිනවා. තවත් සමහර කෙනෙක් සමාධියේ වඩනම මෙලෝ සැප විහරණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බාහිර කරදරකාරී ලෝකයෙන් ඉවත් වෙලා ශාන්ත ප්‍රණීත ලෝකයකට පැමිණිලා මෙලෝ සැප විහරණය සඳහා සමාධියේ වඩනම ඒතනත්තාගේ සමාධිය මෙලෝ සැප විහරණය ආනිසංසකටගෙන පවතිනවා. තව සමහර කෙනෙක් සමාධියේ වඩනම ඉරිදි ප්‍රතිහාරය දැක්වීමට. ඔය අහසින් යන්න, පොළොක මිදී යන්න, දියමත් පිට ගමන් කරන්න ආදී වශයෙන් තියෙන ඉරිදි ප්‍රතිහාරයේ දැක්වීමේ අපේක්ෂාවෙන් සමාධිය වඩනවා. ඒතනත්තාගේ සමාධිය ඉරිදි ප්‍රතිහාරයේ දැක්වීම ආනිසංස කොටගෙන පවතිනවා. තව සමහර කෙනෙක් විදර්ශනා භාවනා කිරීමේ සමාධිය පාදක කොටගෙන සමාධිය උපකාර කරගෙන විදර්ශනා භාවනා කිරීමේ අපේක්ෂාවෙන් සමාධිය වඩනවා. ඉතින් මේ බුද්ධ ශාසනයේ බොහෝ දෙනෙක් සමාධිය වඩන්නේ මේ අන්තිමට කියවන විදර්ශනාවට පාදක කරගැනීමේ බලාපොරොත්තුෙන් තමයි. අපිත් යම්කිසි ප්‍රමාණයකින් සමාධියේ වඩනම නම් ඒ සමාධියේ වඩන්නෙත් අපි විදර්ශනා භාවනා කරගැනීමට උපකාරක ධර්මයක් වශයෙන්යි. දැන් මේ සමාධිය පිළිබඳව අවශ්‍ය කරන කටයුතු කාරණා හැම එකක්ම මගේ කියලා දුන්නා. මේ භාවනා කර්මස්ථානයේ පේන හැටියට සමාධිය වඩලා සල්ලක්ඛන විවට්ඨන පාරිශුද්ධි කියන මේ ලෝකෝත්තර පැත්තට පැමිණිලා සංසාර ගමන නතර කරගන්නට ඕන, ඉවරයක් කරගන්නට ඕන. ඒකට සමාධිය වඩලා හිතේ එකඟතාවේ ඇති කර ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. මෙතෙක් කියා දෙන ලද කරුණු හොඳට හිතට අරගෙන හැමදෙනාම නිවැරදිව මේ භාවනා මාර්ගයේ යන්නට ඕන. ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානයේ පිළිබඳවයි මෙතෙක් විස්තර කළේ. මේ අනුව ගමන් කිරීමෙන් තමන්ට බොහෝ ප්‍රයෝජන ලැබෙනම අර කලින් සඳහන් කළ සමාධියේ ආනිසංසවලට අමතරව ලෞකික වශයෙන් කාමාවචර සමාධියක් උපදවගෙන ඒකෙන් පිරිහෙන්නේ නැතිව වාසය කළානම් තමන්ට මරණ මොහොතේදීත් ඒ සමාධි ගතිය තිබුණානම් ඒක තමන්ට හේතු වෙනවා සතර අපා දුකින් මිදීමට. ඒ සතර අපා දුකින් මිදෙනවා කියන්නේ මහත් ආනිසංසය. එතෙන්ට යන්න පුළුවන් වෙනවා කාමාවචර සමාධියක් උපදව ගැනීම. ඒ නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනේ තමන්ට නොයරදීම යන්න මඟ තියෙනම ඒ මගේ ගමන් කළා හිටන් සමාධිය වඩලා එයිනොත් නොනවති විදර්ශනාවටත් බැහැලා ඒව ප්‍රගුණ කරගෙන අවසානයේදී තමන් ගේ බලාපොරොත්තු සඵල කරගෙන සාන්ත අමා මහ නිවන් දකින්නට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. හැමදෙනාටම තෙරුවන් සරණයි.